Order, please. Kathanayaka Varaya visin lipi lekhanadi piliganvima. Sri Lanka Prajantantravadi Samajavadi Janarajaya Anukrama Vyavasthave 41A 6 Vyavastha Prakarava 2018 Varshe Palamu Karthuwa 2018 1 1 Sita 2018 3 31 Vena Dina Sandaha Seema Nirnaya Commission Sabhave Karyasadhana Vatava Saha Sri Lanka Prajantantravadi Samajavadi Janarajaya Anukrama Vyavasthave 41A 6 Vyavastha Prakarava Jatika Police Commission Sabhava visin Das Pahalava, Das the heart, Karasimas, Vinwin, Idripatkan Labana Vatawa, Mami Idripat Karami Lipinakana, the Pirigan Vima, Raja Vivasaiha, Mahanor, Nagar Sangwanda Matituma
Garu New Jakata Nakatuni, the Dadase, Varshe Sada, Ukpariation Athene, Varshikwarta, Mang Idripat Karami, Emma Vartava, Arctic Sangwanda, Pilima, the Anshika, the Shira Karga Sambaveta, Yomukole to him and Yojana Karami.
Garu Adhikarnaha Bandhanagara Prasanskarna Amathithumi
Garu Niyojya Kathanayakathumani 2017 Varshe Sandaha Niti Ketumpath Departamentwe Karyasadhana Vartha Mam Idiripat Karami Ema Vartawa Naitik Katitu Dushana Virodhi Ha Madhya Katitu Pidibanda Anshika Adhikshana Karaka Sabha Veta Yomukala Yutuwayi Mama Yojana Karami
Bohoma Stuthi Karaka Sabha Vartha Piliganwima Naitik Katitu Dushana Virodhi Ha Madhya Katitu Pidibanda Anshika Adhikshana Sabhaya Vartawa එම කාර්යක සභාවේ සභාපති ගරු අජිත් මානාපිර මහතා විසින් පිළිගැන්වීම ඒ වෙනුවෙන් ගරු විජේපාල හිටියාචි මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන්න ඇති
ගරු නියෝජ්‍ය කතානායකතුමනි නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කරන ලද 2015 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව 3/2017 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව 4/2017 වර්ෂය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව සහ 5/2014 සහ 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ස්තුතියි.
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු වජය වජන අභිවදන ඇමතුමා පෙත්සම් දෙකයි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගාල්ල සර්කියුලර් පාර අංක 30 ලිපිනේ පදිංචි HM 5 මහත්මියගෙන් ලැබුණු පෙත්සමත් බලපිටිය වලගෙදර ගාලු පාර අංක 527 දරණ ස්ථානයේ පදිංචි WHKSS සේවකගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි
ගරු නවින් සනායක ඇමතුමා
ගරු කතානායකතුමනි උඩුපුස්සල්ලාව රූපහ පල්ලේවල ප්‍රියන්ත නිවස යන ලිපිනෙහි පදිංචි BMRK සේනනායක මහතාගේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු බුද්ධික පතරණ ඇමතුමා පෙත්සම් 7යි.
ගරු කතානායකතුමනි අම්බලංගොඩ මහා අම්බලංගොඩ පාර අංක 37 දරණ ස්ථානයේ පදිංචි APMDS කරුණාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් වැලිගම් බොරාල අංක 148 දරණ ස්ථානයේ පදිංචි ආනන්ද රංජිත් දලුවත්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක් මාතර පල්ලිමුල්ල අංක 265 දරණ ස්ථානයේ පදිංචි BGB මුතුකුමාරණ මහතාගෙන් ලැබුණු පෙත්සමක් මාතර තොටමුණ නිල්වලා හරස්පාර ජයනිවස අංක 24 ඇල ඉරක් 1 දරණ ස්ථානයේ පදිංචි LBW ජයන්තා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් තංගල්ල කදරුපුකුණ සියමලා ගාහින යන ලිපිනේ පදිංචි MK බුද්ධදාස් ජයසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක් හක්මන කෝංගල වෙන්දේසිවත්ත හංසියන ලිපිනේ පදිංචි R නිහාල් රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙත්සමක් මාතර වේරගම්පිට ගඟමාවත අංක 13 ඇල ඉරක් 18 සී දරණ ස්ථානයේ පදිංචි SJ පල්ලියගුරු මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් 7ක් පිළිගන්වමි.
බොහොම ස්තුතියි. ගරු සුනිල් හඳිනේතු මන්ත්‍රීතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සෝමපුර පුබුදුගම RB 1 අංක 43 B දරණ ස්ථානයේ පදිංචි SH දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
බොහොම ස්තුතියි. ගරු බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා ඔබතුමා පෙත්සම් 3යි. පෙත්සම් මහජන පෙත්සම් කාර්යක සභා පිළිබඳ කාර්යක සභාවට යොමු කරන ලැබේ. අංක 5 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. අංක 1 ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් ඇසීමට
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නය අසනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුදල් හා ජනමාධ්‍ය මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
බඳුරුගුණාධර ගරු මන්ත්‍රීම
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය ජාතික වශයෙන් ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මුදල් අමාත්‍යාංශයට අවශ්‍යම නියෝජ්‍ය ඇමතිවරයා ලවා හෝ පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක්. මක් නිසාද තමුන්නාන්සේ දන්නවා අපේ රටට ජාත්‍යන්තර වෙළඳපොළෙන් ගන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය ඩොලර් බැඳුම් කරවලින් අරන් ඊට පස්සේ අපිට තවදුරටත් ණය සපයාගත නොහැකි වන නිසා චීනයට ගිහිල්ලා චීන මධ්‍යම බැංකුව හරහා මේ ණය ගන්නවා කියලා යෝජනාවක් ඉදිරිපත් කරලා අද ඩොලරය 200කට වෙළඳපොළේ කළු කඩේ විකිණෙනකොට මේ දැවැන්ත මූල්‍ය අර්බුදයේ හමුවේ මේ වගේ ප්‍රශ්නයකටවත් උත්තර දෙන්නේ නැත්තම් කොහොමද මේ ගරු සභාවේ මේ මුදල් ක්‍රමයේ හසුරවන්නේ කියන එක පිළිබඳ කරුණා කළා මේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කියවන්න පුළුවන්
මේක
දන්නේ නැත්තම් සති දෙකක් කල්ලිලන්නේ මොකටද
හොඳයි ගරු මන්ත්‍රීතුමා බොහොම ප්‍රශ්න අංක දෙක ගරු වෛද්‍ය නනින්ද ජයසිස මන්ත්‍රීතුමා නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ නැසීමට
වහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි
නියෝජ්‍ය කතානායකතුමනි ආ එක ඔව් ආ දෙක එම ගැටලු විසඳීම සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් වශයෙන් පහත සඳහන් අයුරින් කටයුතු කරනු ලැබේ. කෙටි කාලීනව ක්‍රියාත්මක කරන විසඳුම් කළුගඟ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ යටතේ පානදුර දක්වා ලබා දෙන ජලය නල මාර්ග වැඩි දියුණු කිරීම හා ජල කපාට ක්‍රියාත්මක කිරීම මගින් වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවන් 38,000ක් සඳහා ජල සම්බන්ධන 8,500ක් පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලැබී ඇත. එකේ දෙක මේට අමතරව බවුසර් 15ක් පමණ යොදාගෙන ජල ටැංකි 450ක් පමණ විවිධ ස්ථානවල ස්ථාපිත කිරීම මගින් ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සපයනු ලැබේ. ආ තුන තවද ජලයේ ලවණතාවය කොතෙක් ඉහළ ගියද නොනවත්වාම අනිකුත් අවශ්‍යතා සඳහා නල ජල සැපයුම්ද සිදු කරනු ලැබයි. දෙක මධ්‍යකාලීනව ක්‍රියාත්මක කරන විසඳුම් මෙහිදී කළුතර දිස්ත්‍රික්කයේ තුළ ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර ඇති අලුත්ගම මතුගම හා අගලවත්ත ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් කුඩාගඟ මූලික කරගෙන නව පුළුණුමුවක් හරහා ජලය ලබාගෙන එත්තේන ජල පවිත්‍රාගාරය වෙත ජලය ගෙන ගොස් පවිත්‍රීකරණය සිදු කර ජලය බෙදාහැරීමේ මධ්‍යකාලීන පියවරක්ද ආරම්භ කර ඇත. මෙම නව තුළුමුව කරා ලවණ ජලය ගමන් නොකරයි. 2020 වන විට මෙම ව්‍යාපෘතිය නිම කිරීමට යෝජිතයි. පානදුර සිට වාද්දුව දක්වා විශ්කම්බය මිලිමීටර් 400ක් වූ ජලනලයක් එලීම මගින් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 30,000කගේ පමණ ජල සම්බන්ධන 7,000කට පමණ පානීය ජල සැපයීම අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවෙනු ඇත. මේ සඳහා අදාළ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 190ක් පමණ වන අතර මේ වන විට ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හඳුනා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී. ආ තුන දීර්ඝකාලීන යෝජිත විසඳුම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලවණ බාධකයක් ඉදිකිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා පාරිසරික අධ්‍යයන කටයුතු ඔවුන් විසින් ආරම්භ කිරීමට යෝජිත වී ඇත. එසේම පැතිරෙන තවත් දුර්මතයක් නම් කඳන ජල පවිත්‍රාගාරයේ පිරිපහදු ජලය කෙත්තේනට ලබා ගැනීම සිදු නොකරන්නේ මන්දැයි යන්නයි. කඳන ජල පවිත්‍රාගාරයේ දැනටමත් එහි නිෂ්පාදන ධාරිතාවය අදියර එක පියවර එක දෙක හා තුන යටතේ උපරිමයකට ළඟා වී තිබීම මෙයට හේතුව වේ. ඒ අනුව කෙටිකාලීනව හා දීර්ඝකාලීනව ඉහත ප්‍රකාශ කළ ආකාරයට නල ජලය සැපයීම මගින් ලවණ ජලය මිශ්‍රවීමේ ගැටලුවට වඩාත් යෝග්‍ය වූ විසඳුම් සෙවීමේ දැඩි වෙහෙසකර කටයුත්තකට මණ්ඩලය මේ වන විටත් යොමු වී ඇති බව දන්වනු කැමැත්තෙමි. මෙම ලවණ බාධකය ඉදිකිරීම තුළින් ජල සම්පාදන පාරිභෝගිකයන්ගේ පානීය ජලයට ලවණ ජලය මුසුවීම වැළැක්වීම අපගේ ඒකායන ප්‍රයත්නය බව වැඩිදුරටත් දන්වා තිබෙනවා. ආ තුන මේ ප්‍රශ්නයට ප්‍රධාන වශයෙන් මුහුණ දෙන පාර්ශ්වකරුවන් වන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළත් කමිටුවක් පිහිටුවන ලදී. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් යෝජිත ලවණ බාධක ඉදිකිරීම සඳහා කළ යුතු සාක්ෂ්‍යතා අධ්‍යයනය සඳහා විෂය නිර්ණය සටහන terms of references, සකස් කරන ලද අතර අනිකුත් සියලුම පාර්ශවකරුවන් විසින් ඒ සඳහා අදහස් සහ යෝජනා ඇතුළත් කරන ලදී. 2018 ජූලි 30 වෙනි දින නැවතවතාවක් කමිටුව රැස් වූ අතර විෂය නිර්ණය සටහන සඳහා තීරණයකට එළඹෙන ලදී. තවද සාක්ෂිතා අධ්‍යයනය සඳහා දළ ඇස්තමේන්තුගත වියදම මිලියන 20ක් ඉක්මවන නිසා ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලෙසද තීරණය කරන ලදී. ආ හතර කුඩා ගඟෙහි ඉදිකරනු ලබන්නේ ජල පවිත්‍රාගාරයක් නොව ජල තුලුමුවකි. කුඩා ගඟෙහි ඉදිකරන තුලුමුව මගින් කුඩා ගඟෙන් ලබා ගන්නා ජලය කිලෝමීටර් 15.5ක දිගින් යුතු නල මාර්ගයක් ඔස්සේ කෙත්තේන ජල පවිත්‍රාගාරයට සම්ප්‍රේක්ෂණය කරනු ලැබේ. එම ජලය කෙත්තේන නව ජල පවිත්‍රාගාරයේදී පවිත්‍රීකරණයට ලක්කර මහජනතාවගේ අවශ්‍යතා සඳහා බෙදා හැරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු නිමවමින් පවතී. කුඩා ගඟෙන් ජලය ලබා ගැනීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය දැනටමත් ලබාගෙන ඇති අතර මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු 2018 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඈ අදාළ නොවේ.
අතුරු ප්‍රශ්න.
ඔව් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමනි, දැන් අද මේ කළු ගඟේ ජලය වැඩිවීම නිසා රත්නපුර දිස්ත්‍රික්කේ මුහුණ දෙන ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්නාංක 4න් තියෙන්නේ. කළු ගඟේ ජලය අඩු වුණාට පස්සේ අපේ දිස්ත්‍රික්කේ ජනතාව අවුරුද්දකට දෙපාරක් මේ පෙබරවාරි මාර්තු පමණක් නෙවෙයි මේ වැසි සමය පටන් ගන්න කලින් අගෝස්තු සැප්තැම්බර් වලත් මේ ප්‍රශ්න පැන නැගුණා. දැන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමාලා මේ ලවණ බාධකයේ සහ කුඩා ගඟේ කුළුඹු ඉදිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන සපයා ගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒක බහ භාණ්ඩාගාරයෙන් සපයනවද? එහෙම නැත්නම් මීට කලින් හකිම් මැතිතුමා එක් වර්ග පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා ඒ සඳහා යම් විදේශ ආධාරයක් ලබා ගන්න උත්සාහ කරමින් ඉන්නවා කියලා. මම දැනගන්න කැමතියි මේ සඳහා මුදල් ප්‍රතිපාදන යොදවන්න ඔබතුමාලා අදහස් කරන ක්‍රමවේදය මොකක්ද කියලා ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්.
වගකිව යුතු පිළිතුරක් හැමදාම මම එතුමාගේ අතුරු ප්‍රශ්න වලට යවලා තිනවා. ඒ වගේම මේකටත් යවනවා.
හරි. වාක්‍යයෙන් ඒක කරනවා. දෙවෙනි ප්‍රශ්නය දැන් ඔබතුමා අමාත්‍යංශයේ පිළිතුරු සඳහන් කරා මේ බවුසර් මගින් ජලය වේදා හරනවා කියලා. ඇත්තටම ඔබතුමා ඒ පිළියමවත් ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ මේ ලවණ මිශ්‍ර වුණාට පස්සේ මේ කිසිම දෙයක් බොන්නවත් බැරි තරමට මේක සෞතු වෙනවා. ඒ නිසා මම යෝජනා කරන්න කැමති ඇත්තටම ඔබතුමාලගේ මේ සැලසුම් මේක කාලයක් තිස්සේ අදි අදි යනවා. කළුතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ව්‍යාපෘතිය තමයි මේ කළුගඟේ ලවණ ප්‍රශ්නය විසඳන එක. ඒ සඳහා මේ ඉතාමත් වේගවත් මැදිහත්වීමක් කරන්න කියන එක අමාත්‍යංශ පැත්තෙන් මම මේ වෙලාවේ ඉල්ලා සිටින කැමැති.
දැනටම බවුසර් 15ක් විතර යොදාගෙන ජල ටැංකි 450ක් විවිධ තැන්වල ස්ථාපනය කරලා තිනවා. ඒක ප්‍රමාණවත් මදි නම් තව වැඩි කරන්න කියලා කියන්න. අතුරු ප්‍රශ්න වලට පිළිතුරු මම ඉක්මනින් ලබා දෙන්න.
බොහොම ස්තුතියි. ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා, අධ්‍යාපන අමාත්‍යතුමා,
ගෞරව පිරිනිවන් සභානායකවරුලේ
අධ්‍යාපන අමාත්‍යතුමා පිළිතුරු එවලා තියෙන මං කියන්න. ආ 2013 ජනවාරි පළවෙනිදා. ආ 2 ඔව්. ආ 3 ඔව්. ආ 4 පළමු පන්තියට උසස්වීම් ලබා දීම සිදු කරන ලබන්නේ පැරණි සේවා ව්‍යවස්ථාව අනුව. සෑම වර්ෂයකම ජනවාරි පළවෙනි දිනට හා ජූලි පළවෙනි දිනට පවතින පළමු පන්තියේ පුරප්පාඩු පදනම් කරගෙනයි. ඒ අනුව එදිනට පවතින පුරප්පාඩු ප්‍රමාණය මෙන් 3 ගුණයක් වූ නිර්ධාරින් සංඛ්‍යාවකට අමාත්‍යාංශය මගින් අයදුම්පත් නිකුත් කරනු ලබයි. යම් නිර්ධාරියෙකු අදාළ අයදුම්පත් නිකුත් කරනු ලබන දිනේදී විශ්‍රාම ලබා ඇති නමුත් අයදුම්පත් නිකුත් කර පුරප්පාඩු පිරවීමට අදහස් කරන දිනට එම නිර්ධාරියා සේවයේ යෙදී සිට ඇත්නම් හා එම නිර්ධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පුරප්පාඩු සංඛ්‍යාවෙන් 3 ගුණයක් වූ නිර්ධාරී සංඛ්‍යාව යටතට වැටෙන්නේ නම් එම නිර්ධාරියාට මෙම අමාත්‍යාංශය මගින් අයදුම්පත් නිකුත් කරනු ලබයි. ආ 4 අදාළ නොවේ. අදාළ නොවේ.
Do you have any supplement question?
නන්දි ගෞරව අමතර.
ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා වාරි මාර්ග ජල සම්පත් ආපදා කළමනාකර අමාත්‍යතුමාගේ නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ප්‍රශ්නය අහනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අයන්න 1 සහ 2 රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා තදාසන් ප්‍රදේශ නිරන්තර අන්තම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා තදාසන් ප්‍රදේශ නිරන්තර ගම්බතර තර්ජනයට ලක්වීම හා එමගින් ජනජීවිතයට ගැටලු ඇතිවීම දිගු කාලයක සිට මෙම අමාත්‍යාංශයේ අවධානයට ලක් වී ඇත. එමම මේ සඳහා විවිධ විසඳුම් යෝජනා ක්‍රම හා ව්‍යාපෘති වරින් වර අධ්‍යයනය කර ඇත. අයන තුන සමස්තයක් ලෙස කළු අඟේ ගම්වතුර පාලනය කිරීම හා ජල සම්පත් සංවර්ධනය සඳහා යෝජනා වී තිබූ ක්‍රමවේදයන් නම් එක කුකුලේගංග ජලාශය යෝජනා ක්‍රමය, දෙක මල්වල බහුකාර්ය ජලාශය යෝජනා ක්‍රමය, තුන රත්නපුර නගර ආශ්‍රිතව ගම්වතුර පාලන බැමී ඉදිකිරීම හා ගඟේ ජලයෙන් කොටසක් විකල්ප ඇලමාර්ගයක් මගින් හරවා යැවීම, ඉහත ව්‍යාපෘති මිනුම් සමීක්ෂණ හා අධ්‍යන අවස්ථාවලදීම මහජන විරෝධතා හේතුවෙන් නතර කිරීමට හෝ ප්‍රමාණයෙන් කුඩා කර ඉදිකිරීම නිසා අපේක්ෂිත ගම්වතුර පාලන ක්‍රමවේද ක්‍රියාත්මක නොවිනි. උදාහරණයක් කුකුලේගංග ජලාශ යෝජනා ක්‍රමය. එසේම කළුගංගේ පහළ නිම්නේ ඒවකට පැවැති වගාබීම් ගම්වතුරින් විනාශවීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති සුළු ගම්වතුර පාලන බැමි හා නිර්මිත පද්ධතියක් මේ දක්වාම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ක්‍රියාත්මක වේ. මීට අමතරව කළුගංගේ පහළ නිම්නේ ගම්වතුර වැඩිවන අවස්ථාවල මෝයකට විවෘත කිරීම මගින් ගම්වතුර ඉක්මනින් අඩුකර ගැනීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක වේ. අන්න හතර අදාළ නොවේ. ආයන ඉහත තත්ත්වයන් පිළිබඳව පරීක්ෂා කර බැලීමෙන් පසුව යෝජිතව තිබූ මල්වල ගම්මතර පාලන ජලාශය ඉදිකිරීම පිළිබඳ සක්‍යතා අධ්‍යයනය කිරීමට හා මුළු ද්‍රෝණියේම ජල සම්පත් කළමනාකරණය හා ගම්මතර වැළැක්වීම පිළිබඳ පූර්ව සක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා 2013-2014 වසරවල පියවර ගන්නා ලද නමුත් අදාළ මිනුම් කටයුතු කිරීමට මල්වල ප්‍රදේශයේදී හා රත්නපුර දිස්ත්‍රික් මට්ටමේ රැසීම්වලදී බාධා පැමිණවීම නිසා මල්වල ජලාශය පිළිබඳ අධ්‍යයනය අතහර දමන ලදී. එසේ වෙතත් කළුගඟ ද්‍රෝණියේ සමස්ත සංවර්ධනය පිළිබඳ පූර්ව ශක්ති අධ්‍යයනයක් නිම කර ඇත. එමගින් නිර්දේශ කර ඇති මූලික ව්‍යාපෘතියේ එක කළුගඟ ඉහළ ද්‍රෝණියේ රත්නපුර ප්‍රදේශයේ ගම්මතර පාලනය කිරීම සඳහා ගම්මතර පාලන ජලාශ තුනක්, එක මල්වල, දෙක දෑල දෙක සහ දෑල තුන ඉදිකිරීමටත්, ඒවාගේම කළුගඟ පහළ ද්‍රෝණියේ කළුතර ආසන්න ප්‍රදේශවල ගම්මතර පාලනය හා වියලි කාලවල ලවණ ජලය අර නලින් මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙටත් අදාළ වෙනවා ඇතුළු වීම පාලනය කිරීම අරමුණු කර ගනිමින් ගංගා මොය සංවර්ධනය කිරීම, ඉහත නිර්දේශිත ව්‍යාපෘති සඳහා සක්‍යතා අධ්‍යයනය හා පාරිසරික ඇගැයීම් වාර්තා සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික කටයුතු වරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. ඉහත නිර්දේශිත ව්‍යාපෘතිවලට අතිරේකව කළුගඟ ද්‍රෝණියේ අතිරේක ජලය ප්‍රයෝජනවත් ලෙස සංවර්ධනයට යොදවා ගැනීමට ගිනිකොන දිග වියලි ප්‍රදේශය වලවේ ද්‍රෝණියට හරවා යැවීමට හැකියාව පිළිබඳව යෝජනා වී ඇති අතර ඒ පිළිබඳව ඉදිරියේදී අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරේ. ඇය යන්න අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා දීර්ඝ පිළිතුරක් ලබා දීම සම්බන්ධව. මම හිතනවා මම මීට පෙර දිනකත් ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරපු කාරණාවක්ම තමයි දැන් මේ දවස්වල වැස්ස ටිකක් වැඩි නිසා අපිට රත්නපුර ප්‍රදේශයට ගම්වතුර අවදානමක් පේන කාලයක්. ගරු ඇමතුමනි, දැන් ඔබතුමාගේ පිළිතුර තුලත් තිබුණා ඔය මල්වල යෝජනා ක්‍රමයේ වගේ මේකට සාර්ථක යෝජනාවන් දේශපාලනික නැත්නම් ජනතාවගේ මැදිහත් වීම තුළ දේශපාලනඥයෝ අඩියක් පස්සට තියනවා මේ වැඩේ කරන්නේ නැහැ. දැක්ක මීට පෙර ජෝන් සිරිරත්න හිටපු ඇමතුමා, පවිත්‍ර වන්‍යාරච්චි ඇමතුමිය එහෙම සම්බන්ධීකරණ කමිටුවල උනන්දු වෙලා මේකට යම් ක්‍රියාමාර්ග ගන්න ඔන්න මෙන්න තත්ත්වයට ආවා. නමුත් මේ ගම්වතුර ආවට පස්සේ අපි ආපහු මේක සිහිපත් කරනවා, මේක තිබුණා නම් හොඳයි කියලා. මම ඔබතුමාගෙන් අහනවා මේ වෙලාවේ යහපාලන රජයක් ක්‍රියාත්මක වෙන වෙලාවේ මේ දේශපාලනික වශයෙන් වෙන හානිය ගැන හිතලා ජනතාවගේ විරෝධය නිසාම මේක පිටිපස්සට ගන්නවා කියලා හිතලා මේක සාර්ථක වැඩක්. දැන් උමාය වගේ ඉතා බැරෑරුම් මං හිතන්නේ පිළිතුරු හොයන්න බැරි ව්‍යාපෘති මේ රටේ හැදුවනම් මේක ඉතා පහසු වැඩක්.
මේ වෙනුවෙන් අපිට බැරිද රජය මැදිහත් වෙලා මේ අවුරුදු ගාණක් දුක් විඳින අවුරුදු ගාණක් ජාතික ධනය වැය වෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ගම් වතුරට තියෙන එකම උත්තරය මේක මං හිතන්නේ සාර්ථක උත්තරය මේක එහෙම නැත්නම් විකල්ප විදිහට මේ ගඟ හරස් කරලා වතුර අරන් යන්න පුළුවන් වෙන ප්‍රදේශවල මේ ඒ අවශ්‍ය කටයුතු වලට මම ගරු ඇමතුමාගේ අවධානය යොමු කරනවා ඔබතුමාට එහෙම අදහසක් දෙන්න පුළුවන්ද අපිට මේකට මොකද මම රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් විදිහට අපේ දිස්ත්‍රික් නායිකාව තරදා අතුකෝර මැතිණිය අපි කවුරුත් එක තැනක ඉඳලා මේ වෙනුවෙන් තීන්දුවක් අරගෙන පක්ෂපාත භේදයකින් තොරව යමක් කරන්න පියවරක් තියන්න බැරිද
ඉසුදි ගරු මන්ත්‍රීතුමා අපි මේ පිළිබඳව ඔබතුමාලා සියලු දෙනා එක්ක කතා කරා ඔබතුමා දුනේස් අංකන්ද මන්ත්‍රීතුමා විජේතුංග මන්ත්‍රීතුමා තල්තා අතුකෝර ඇමතුමිය මේ සියලු දෙනා එක්කලා මම පෞද්ගලිකව මේ පාර්ලිමේන්තුවේදී කතා කරපු තුමාට මතක ඇති. ඒ වගේම ඔබතුමාලගෙන් මම ඔබතුමාලට පහසු දිනයක් ඒ වගේම මල්වල ප්‍රදේශයේ ජනතාවට පහසු දිනයක් සූදානම් කරලා මට දැනුම් දෙන්න කියලා මම ඔබතුමාලගෙන් ඉල්ලීමකුත් කරා. ඒ ජනතාවත් එක්ක මේ පිළිබඳව ගිහිල්ලා සාකච්ඡා කරන්න. අපි මේ මල්වල ජලාශයේ මුලින් තිබුණ සැලැස්ම දැන් වෙනස් කරලා තියෙන මොකද එතන ජනතාවගේ ප්‍රශ්නක් තියෙනවා. ඒගොල්ලන්ට මේ ජලාශය හැදුනොත් එimhe ඒගොල්ලොන්ගේ ව්‍යාපෘති එහෙම නැත්නම් මැණික් ගැරීමේ කර්මාන්තය කරගන්න බැරි වෙයි කියලා. නමුත් අපි මේ කාරණය පිළිබඳව සැලකිල්ලට අරගෙන මේ ව්‍යාපෘතියේ සැලසුම වෙනස් කර අගර මන්ත්‍රීතුමා. ඒ නිසා මේ ව්‍යාපෘතිය දැන් ජනතාවට හානියක් නොවන අන්දමට කරන්නට පුළුවන් තත්වයක් අපි සකස් කරලා තිනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඔබතුමාලා සූදානම් නම් අපි සූදානම් ඇවිල්ලා සාකච්ඡා කරලා ජනතාවගේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒක අවබෝධ කර ඒකට විසඳුම මොකක්ද කියන එක තේරුම් කරලා දීලා අපිට වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම ඔබතුමා දෙවෙනිට ඇහුවා මේ වෙනත් ප්‍රදේශයකට මේ ගඟ හරවල යවන්න බැරිද කියලා. ඒකේ වලවේ ගංගා ද්‍රෝණියට යම් වතුර ප්‍රමාණයක් ගෙන යාමට පුළුවන්කම තියෙනවා කියන එක දැන් අධ්‍යයනයක යෙදිලා තියෙනවා. නමුත් සමස්ත වතුර හෙට ගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි මං හිතන්නේ ඔබතුමා මේකට පිළිතුරක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඔබතුමාගේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව හරහා ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා වෙන ව්‍යාපෘති තුලදී අපි දකින්න දැන් යාන්ුවේ ව්‍යාපෘති එක උදාහරණයක් විදිහට මම අරගෙන කියන්නේ යම් කිසි ජාවාරම් කරුවන්ගේ උමනාව මත එතන ඔබතුමාලා අමාත්‍යවරු මේ ගැන ලොකු අවබෝධයක් නැතුව ඇති දේශපාලනික මැදිහත් වීම මත මහා ලොකු මංකොල්ලයක් සිද්ධ වෙනවා දැන් යාන්ුවේ වගේ ප්‍රදේශයේ ඔබතුමා දන්නවා ඇති මේ පොළොන්නරුවේ ඉන්න එක්තරා පිරිසක් තමන්ගේ හයිය ශක්තිය අරගෙන විශාල මංකොල්ලයක නිරත වෙන මේක අපි දකිනවා මේ වැල්ලවාය පැත්තට යනකොට අපි දකිනවා උඩවලෝ පැත්තට යනකොට මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ මම මේ කෙලින් වැඩ කරන ඇමතිවරයෙක් විදියට මේ දේශපාලනඥයන්ගේ ඕන කමට හයිය අරගෙන දඟලනකොට අහිංසක පුංචි මිනිසුන්ට ලොකුවට හානි සිදු වෙනවා ඒක නිසා ඔබතුමා මේ වෙනුවෙන් සාමාන්‍ය මැදිහත් වීමක් කළා සාමාන්‍ය ප්‍රදේශයේ මිනිසුන්ට මේ යම් ආදායමක් උපය ගන්න තියෙන අවස්ථාව අහිමි වෙන ඇගේ හයිය තියෙන කට්ටියට මේක කරගෙන යන්න තියෙන එක නතර කරලා යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඔබතුමා පියවරක් තියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා ඒ ගැන පිළිතුරක් බලාපොරොත්තු
යාංගුවේ කාලේ ඉදිකිරීම කාලේ අවසන් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා තව මාසයයි තියෙනවා තව මාසයකින් පස්සේ ගැට ලොක්කම ඉවරන ඒ ඉදිකිරීම එතනින් එහාට කරන්න කැණිම් කරන්න පුළුවන්කමක් ඇති වෙන්නේ
නැහැ හරි බොහොම ස්තුතියි ඔබතුමා එකඟද පැහැදිලි කිරීමක්
නවනගර සැලැස්මක් හැදෙනවා රත්නපුරේ. ඒ නවනගර සැලැස්ම තුළ ඇතුළත් වෙනවා මේ කළුගංගේ වතුර ඇලමාර්ගයක් හරහා එක්තරා විදියකට බෙදා හැරීමකට. ඒ නවනගර සැලැස්ම හදලා තියෙන භෞතික සැලසුම් කාර්යාංශයෙන් නවනගර සැලැස්මට ඇතුළත් කර තියෙනවා. ඒකත් සැලකීමට ගන්න කියලා ඔබතුමාට මම මේ කියන්නේ මේ ගැන කරුණු සල්කා බැලීමේදී අනික මල්වල කියන මුදුනේ නැත්තම් බිමෙන් උස් බිමෙන් ජලාශයක රැඳවීමකින් තොරව වැඩියෙන් එන වතුර පාලට ඇරවීමට උමන් මාර්ගයකින් පුළුවන්කම තිබෙනවා නේද කියලාත් බලන්න ජලාශ හදන්න ගියාම තමයි මිනිස්සු විරුද්ධ මිනිසුන්ගේ ඉඩම් යට වෙන්නේ ජලාශයක් හැදීමෙන් තොරව වැඩි ජලයක් එන වෙලාවට ඒක හැරවීමට උමන් මාර්ගයකට ගෙන යාමේ හැකියාවත් කල්පනාවට ගන්න.
ගරු මන්ත්‍රීතුමා යම් ජලාශයක් හදන්නට වෙනවා අපි ඒ පිළිබඳව නැවත අධ්‍යයනයක් කරලා තියෙනවා සාක්ෂි අධ්‍යයනයක්. යනෝ යම්කිසි ප්‍රමාණයක ජලාශයක් සකස් කරන්න ඒ ජලාශය සකස් කිරීම තුළින් මහජනයාට කුඩා එකක් එදෙනතා ජනතාවට වෙන්න තියෙන හානිය අවම කර ගැනීමට හැකියාව තියෙනවා දෙවෙනි කාරණේ ඔබතුමා කියපු අර නව නගරය පිළිබඳ මම අපේ අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුවත් කරන්නම් අවශ්‍ය සහාය දෙන්න
හරි බොහොම ස්තුතියි ප්‍රශ්න අංක 5 ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා අනව ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශය ගැනීමට
ආයක 154000යි 2017 වර්ෂය සඳහා ආදක රුපියල් බිලියන 39යි 2012 වසරේ ගල්ලෝවේ වැවිලි සමාගම ආරම්භ කරන ලද අතර තුන්වෙනි කොටසේ සිට පිළිතුරු ලබා දී ඇත්තේ ගල්ලෝවේ වැවිලි සමාගම වෙතින් ලබාගත් තොරතුරු පදනම් කරගෙන බව විශේෂයෙන් සඳහන් කරමි තුන 2012 සිට 2017 දක්වා වූ කැමරූ ප්‍රමාණය සීනි නිෂ්පාදන 2013-14 වූ කැමරූ ප්‍රමාණය 133,770යි විකිණි හැකි සීනි නිෂ්පාදනය 10,521යි 2014-2015 246,349යි විකිණි හැකි 19,837යි 2015-2016 206,010යි 6,146යි විකිණි හැකි 14,528යි 2016-17 146,010යි විකිණි හැකි 10,091යි 2017-18 169,940යි විකිණි හැකි 13,541යි අතර නැත පහ මෙම කර්මාන්තශාලා ඉතා පරිණි කර්මාන්තශාලාවක් වන බැවින් දුම්සා අලු පිටුවේ ප්‍රශ්නත තත්වයේ නොතිබීම හේතුවෙන් දිගින් දිකට මේ මැඩ පැවැත්වීම විවිධ ක්‍රම යොදාගෙන ඇත එම අතරතුර මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම ගැටලු හේතුවෙන් නීතිමය පියවරගෙන ඇති අතරේ එම නඩු විභාග වෙමින් පවතී මෙම ගැටලුව බගවහරවා ගැනීම සඳහා 2014 වර්ෂයේ ඇමරූ වරාය අවසන් වීමත් සමග රුපියල් මිලියන 107ක වේදමින් ඉන්දියානු තාක්ෂණ උපයෝග කරගනිමින් නව තාක්ෂණික ක්‍රමයක් ස්ථාපිත කරන ලද අතර ඒ ඉතා සාර්ථක වී ඇත එබැවින් මේ පිළිබඳ මධ්‍ය පරිසර අධිකාරිය දැනුවත් කර අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇත තවද ජල පිරිපාදු ඒකකයක් වෝටර් වේස් වෝටර් මැනේජ්මන්ට් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් ජීව වායු නිෂ්පාදන ඒකකයක් බයෝ ඩයිජෙස්ටර් මිලියන 100ක් පමණ හා මිලියන 75ක් පමණ වේදම් කර ස්ථාපිත කර ඇත එමෙන්ම ඝන අපද්‍රව්‍ය ප්‍රති වක්තකරණය ඒකකයක්ද කොම්පෝස්ට් නිෂ්පාදන ඒකකයක්ද මිලියන 60ක් පමණ වේදමේ ස්ථාපිත කර ඇත ඒ සඳහන් සියල්ල මගින් පරිසර හිතකාමී සීනි නිෂ්පාදන සංකේතන ක්‍රියාත්මක කිරීමට අරමුණු බව පහස සඳහන් කර ඇත ආ අදාළ නොවේ
ඔබතුමා අතුරු ප්‍රශ්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇමතුමාට බොහොම ස්තුතිවන්තන කාලයකට පස්සේ මේ ඉතාමත්ම විස්තරාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳ ඒ වගේම ගරු ඇමතුමා මම ඔබතුමාෙන් දැනගන්න කැමතියි දැන් මේ සීනි කර්මාන්ත ව්‍යාපෘතියට අදාළව වෙන් කරන ලද මුළු භූමි ප්‍රමාණයම මේ වෙනකොට වගාවට යොදාගෙන තියෙනවද එසේ නැත්නම් ඉඩම්ලාභී ගොවීන් විසින් උක්වගාවෙන් ඉවත් වෙච්ච තත්වයක් දැනට දැක ගන්න තියෙනවද එහෙමනම් ඒකට හේතුව මොකක්ද කියලා ඔබතුමාෙන් දැනගන්න කැමතියි
ඔබතුමා මේ ප්‍රශ්නේ අහලා නැහැ අත්ත වශයෙන්ම ඒක මේ අවස්ථාවේදී උත්තරයක් දෙන්න අමාරුයි මොකද ඉඩම් ප්‍රමාණය ගැන සංකීර්ණ ප්‍රශ්නයක් මොකද ඔබතුමා දන්නවා හැමතැනම ඉඩම් අල්ල ගන්නවා ඒක ලංකාවේ තියෙන මේ සිරිතක් ඉසිඩම් තියෙනවා නම් කවුරුට ගිල්ලේ කල්ල ගන්න බෑ උත්සාහ කරන්න
පාසන කමක් නැහැ පස්සෙලක් බලා ගමු මම එතන බලාපොරොත්තු වෙන්නේ මුළු ව්‍යාපෘතිය වෙන් කරපු ඉඩම් ප්‍රමාණය මේන උක්කොකට යොදාගෙන තියෙනවද යන්න පිළිබඳව පිළිතුරක් ලබන්නේ ඒක අපහසු නම්
ඉදිරියට ලබා දෙන්න
ඒක අපි අපහසු නම් වෙනදාක් ගමු ඊළඟට ගරු ඇමතුමා ඔබතුමන් දැනගන්න කැමති පසුගිය මාසේ සීනි සඳහා තිබිච්ච අලුතෙන් බද්දක් පැනෙව්වා රජය විසින් 10%ක බද්දක් පැනෙව්වා ඒ සම්බන්ධව ගරු මුදල් නැමැති මංගල සමරන මැතිතුමාගේ විමසුවර වශයෙන් එතුමා මේ පාර්ලිමේන්තුවේ ගිය සතිය ප්‍රකාශ කෙරුවා සීනි සඳහා පණවන ලද බද්ද කුමන හේතුවක් නිසාවත් පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ මොකද සීනි වලට විශාල සහනයක් තියෙනවා ඒක අපි ආනයනය කරන කෙනාගෙන් තමයි අය කරන්න කියලා ගරු මුදල් නැමැති සභාවදී ප්‍රකාශ කෙරුවා නමුත් මේ වන විට සීනි පාරිභෝගිකයාට සීනි මිල රුපියල් 10කින් වැඩි කරලා තියෙනවා එසේනම් ගරු මුදල් නැමැතිතුමා කියපු ප්‍රකාශය නිවැරදි නෑ නේද කියන එක මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
අපිට නම් එහෙම ආරාජ්‍යයක් ලැබිල්ල නෑ. නමුත් නමුත් මට මතකයි මුදල් ලැබෙතිවා පැහැදිලිව කිව්වා ඒ වැඩි වෙන බද්ද ජනතාවට ලබා දෙන්නේ නෑ කියලා. මම මේ පරිභෝගයට ලබා දෙන්නේ නැවත සීනිමිල අඩු කිරීමක් කරනවාද කියලා දැනගන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මේක මුදල් ලැබෙතුමාට අදාළ ප්‍රශ්නයක්. මම එතුමාට ඔබේ ප්‍රශ්නය කරේ දැනු දෙන්න.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 6 ගරු ගරු ඉමල් විසානායක මන්ත්‍රීතුමා මේ 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 ප්‍රශ්න අතර තුන්වෙනි මම අවස්ථා දෙකක් දුන්නා.
මම කියන්නේ මේ දැන් මේ මොහොතේ වර්ෂා කාලේ අම්පාර දිස්ත්‍රික්කෙට ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක උක්වගා කළා නේද? උක්වගා කළොත් ඒක කුණු වෙනවා. ඒ නිසා මේ කන්නේදී පැත්ත අවසන් වෙන තෙක් ඒ ඉඩම් වල වීවගා කරගන්න උගවින්ට ඉඩ දෙන්න කියලා මම යෝජනා කරන්නේ. ඒකට ලොකු අරගලයක් තියෙනවා අම්පාරේ. ඔබතුමා කරුණා කරලා LLC සමාගමට උපදෙස් දෙන්න මේ අයට උපකාර කරන තෙක් මේ කන්නේ විවකා කරන නිර්දෙන්න කියලා මාසතුනකට.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 6 ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා පළාත් සභා පළාත් පාලන ක්‍රීඩා අමාත්‍යාංශ මගනසීමට.
මම ආන නියෝජක තනාගරු.
ප්‍රශ්නේ අයන්න 1 ඔව් 2 ඌව පළාත් ප්‍රධාන ලේකම්වරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කරන ලද අතර ප්‍රධාන ලේකම් එම විගණන විමසුම මෙම අමාත්‍යාංශය වෙත එවා ඇත. ඒ අනුව පාසල් පාදක කළමනාකරණ හා පාසල් පාදක ගුරු සංවර්ධනය පිළිබඳ තායිලන්තයේ හා පිලිපීනයේ පැවති ගුරු පුහුණු වැඩමුළුවට අදාළ විගණකාධිපති විසින් යොමු කර ඇති ඔහුගේ අංක UVP BDB EDM F A 2016 එල ඉරක් 74 හා 2016යි 10යි 18 දින ඇති විගණන විමසුමේ අංක 2 A ඈ ඈ E සහ E වගන්ති යටතේ ඇති කරුණු එමුණු අංක 1 මගින්ද අංක 3 ඡේදයේ දැක්වෙන
ඔතේ වගේ ප්‍රශ්න කියවගෙන ඉන්නද එමුණුම කියවවන හරි ඒක තමයි මගේ අතුරු ප්‍රශ්න
එමුණුම සභාගත කරන්න අවශ්‍ය ඉල්ලා සිටින මට
අනේ
එමුණුම එමුණුම අංක 1 එමුණුම අංක 1 මගින් කියනවා ගරු මන්ත්‍රීතුමා ඒ 2 ඡේදයේ කරුණු එමුණුම අංක 1 මගින් ඉදිරිපත් කළා තියෙනවා විදේ ආ යන්න එමුණුම අංක 2 ඡේදයේ ආ යන්න විදේශ පුහුණු සැසි සඳහා තෝරාගෙන තිබූ මල්ටිපල් ඉන්ටෙලිජන්ස් ඉන්ටර්නැෂනල් කම්පැනි ලිමිටඩ් ආයතනය තෝරාගෙන පුහුණු වැඩමුළුව සඳහා 83,58,553ක මුදලක් ගෙවා තිබූ අතර ආයතනයේ පරිණතභාවය හා හැකියාව පිළිබඳ ඇගීමක් සිදු කර නොතිබිනි. එයන්න ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ අරමුදල් උපරිම ඵලදායිතාවයකින් උපයෝජනය කර අධ්‍යාපන ශාස්ත්‍රී නිලධාරීන් කිහිප දෙනෙකු පුහුණු කර ඒ තුලින් ඌව පළාතම ආවරණය වන පරිදි එම දැනුම බෙදා හැරීමේ ක්‍රමවේදයක් සැකසිය හැකිව තිබියදී වෙනත් ශාස්ත්‍රවල නිලධාරීන්ද ඇතුළුව 30 දෙනෙකු සහභාගී කරවා ඒ වෙනුවෙන් රුපියල් 3,08,79,834ක මුදලක් වියදම් කර තිබුණේ ඈ යන්න පාසල් පාදක කළමනාකරණය හා පාසල් පාදක ගුරු සංවර්ධනය සඳහා වූ පුහුණුවකට අදාළ විෂය සඳහා ඍජුව සම්බන්ධ පූර්ව අධ්‍යක්ීම් ඇති හා තමන් ලබා ගන්නා දැනුම බෙදා හැරීමේ හැකියාව මත පදනම්ව නිලධාරීන් තෝරාගත යුතු වූද ඊට පටහැනිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන්ගෙන් සමන්විත වන පරිදි නිලධාරීන් තෝරාගෙන තිබුණි. ඊළඟ යන්න පුහුණු වැඩසටහන් සඳහා නිලධාරීන් තෝරා ගැනීමේදී විවෘත ක්‍රියාපටිපාටියක් අනුගමනය කර නොතිබූ අතර තෝරා ගැනීමේ පදනම විගණනයට ඉදිරිපත් නොවුණි. ඊයන්න විදේශ ගමන් හා සම්බන්ධ නිලධාරීන්ගෙන් ගමන් අනුමත කිරීම, නිවාඩු අනුමත කිරීම හා ඒවාට අදාළ ගෙවීම් සම්බන්ධ තොරතුරු ලිපිගොනු කිහිපයක් මගින් නඩත්තු කිරීම නිසා විදේශ ගමන්වලට අදාළව සතුරුදායක අභ්‍යන්තර පාලන ක්‍රමයක් තුලින් විගණනය සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවුණි. ඊළඟට අහලා තියෙන අංක 3.8 දැක්වෙන කරුණු මෙම සභාවට ඉදිරිපත් කරනවාද කියලා ඒක මේ උත්තරේ අංක 2 ඇමුණුමේ තියෙනවා. අංක 2 ඇමුණුවේ කියලා තියෙන්නේ තායිලන්ත හා ඉන්දුනීසියානු සංචාරය ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ඌව ප්‍රජා ගුවන් විදුලියේ කළමනාකරු හා මුල් අමාවිය සංවර්ධන අධිකාරියේ නිසි බලධරයා ඇතුළුව නිලධාරීන් 3 දෙනෙකු තායිලන්තයේ හා ඉන්දුනීසියාවේදී 2016 ජනවාරි 16 දින සිට 25 දින දක්වා දින 9ක කාලයක් පැවති ප්‍රොවින්ෂල් පබ්ලික් සෙක්ටර් කැපැසිටි බිල්ඩින් එක්ස්පෝස් විසිස් ප්‍රෝග්‍රෑම් ඔන් ගුඩ් ගවර්නන්ස් ඇන් ලීඩර්ෂිප් ඉන් පබ්ලික් සෙක්ටර් පිළිබඳ පුහුණු වැඩමුළුවට සහභාගි වී තිබුණි. මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය. අයන්න දැනුම් ආර්ථිකයේ උදෙසා මානව ප්‍රාග්ධන පදනම TSEP ලෙස පාසල් පද්ධතිය පරිවර්තනය කිරීමේ වැඩසටහන යටතේ යහපාලන හා අධ්‍යාපන සේවා සැපීමේ යටතේ වූ මානව සම්පත් සංවර්ධනයට ඇතුළත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමේ අරමුණට පටහැනිව ඉහත සඳහන් නිලධාරීන්ට විදේශ ගතවීමට අදාළව සංයුක්ත හා අනියම් දීමනා ලෙස රුපියල්
ඔබද මේ සභාගත කරනවද?
සභාගත කරනවා.
අතුරු ප්‍රශ්න ඔබතුමා අහන්නේ නැහැ
නේ? මම මේ පොංචි දෙයක් කියන්නේ. මම අවධානය යොමු කරනවා මගේ ප්‍රශ්නේ 3 වෙනි එක. මම ඒක කියන්නේ එහිදී සිදුවේ ඇති යම් අක්‍රමතාවයක් හා දෝෂණයක් හා නීති විරුද්ධ ක්‍රියාවක් සම්බන්ධව නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනවාද කියන කාරණේ ඔබතුමේගේ අවධානයට යොමු කරමින් ගරු කථානායකතුමාට සහ සභාවට මම කියනවා මම හිතන්නේ මම පෞගේ කාලෙම දිගින් දිගටම අනාවරණය කරේ මෙන්න මේ කියන විගණන විමසුම තුන කාරණා පිළිබඳව පලාතේ ජනතාව සහ පලාතේ අදාළ බලධාරීන් දැනුවත් කරන්න ඒ පිළිබඳව ඔබතුමිය අද සභාවේ මේක කියවීම සහ සභාගත කිරීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මම අතුරු ප්‍රශ්න අහන්නේ.
ඊළඟට අනිත් ප්‍රශ්න වලට 2
අදින ප්‍රශ්නේ 3 වෙනි එකේ ඒ ඇති.
ඔව් 3 වෙනි කරුණට
අවධානය යොමු කරන්න. කටයුතු කරන්න පුළුවන් නම් කටයුතු කරන්න ඊට අනුකූලව.
ප්‍රශ්නාංක 7 ගරු වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමා සෞඛ්‍ය පෝෂණ ආදේශ වෛද්‍ය අමාත්‍යතුමා ඇසීමට.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි A1 රෝහල සහ රෝගීන් සංඛ්‍යාව දෙකට දාලා තියෙන්නේ. කොළඹ ජාතික රෝහල 6234යි, කරාපිටේ ශික්ෂණ රෝහල 8960යි, යාපනයේ ශික්ෂණ රෝහල 4395යි, මානුවර ශික්ෂණ රෝහල 5973යි, බදුල්ල මාරුවල 872යි, අනුරාධපුර ශික්ෂණ රෝහල 5830යි, මාර්ගම අපේක්ෂා රෝහල මාස දෙකක් අතර පොරොත්තු ලේඛනයේ රැඳී සිටිති, රිජ්වේ ආර්ය ළමා රෝහල 4718යි, අම්පාර මහා රෝහල පොරොත්තු ලේඛනයක් නොමැත. 2 පසුගිය වසර 3 තුළ පොරොත්තු ලේඛනගත රෝගීන් සංඛ්‍යාව වෙනස් වී ඇති ආකාරය. ශ්‍රී ලංකා ජාතික රෝහලේ 2015 3747යි, සිදු කරන ලද ශල්‍යකර්ම ප්‍රමාණය 78173යි, කරාපිටිය 7936යි පොරොත්තු ලේඛනයේ
ශල්ලකර්ම 43164 කළා තියෙනවා. යාපනය ශික්ෂණ රෝහලේ සියලුම ශල්ලකර්ම සිදු කර ඇත. මහනුවර ශික්ෂණ රෝහලේ 5351 ශල්ලකර්ම 62155 බදුල්ල මහ රෝහලේ 1143 ශල්ලකර්ම 25582 අනුරාධපුර ශික්ෂණ රෝහල 6613 පොරොත්තු ලේඛනයේ 26796 ශල්ලකර්ම මාර්ගම අපේක්ෂා රෝහලේ පොරොත්තු ලේඛනයක් නැහැ ශල්ලකර්ම 6263 රිජ්ජේර ආර්ය රමාරෝහලේ පොරොත්තු වෙලා නැහැ 15930 2016 අවුරුද්දට ශ්‍රී ලංකා ජාතික රෝහලේ 4165 ශල්ලකර්ම 77314 කරාපිටි 8121 පොරොත්තු ලේඛනයේ 46360 කළ දිනවා යාපනයේ ශික්ෂණ රෝහලේ සියලු ශල්ලකර්ම සිදු කර ඇත මහනුවර ශික්ෂණ රෝහල 5583 පොරොත්තු ලේඛනයේ 54861 කළ තියෙනවා. බදුල්ල මහ රෝහල 1210 27863 කළ තියෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහල 7036 26895 ශල්ලකර්ම කළ තියෙනවා. මාර්ගම අපේක්ෂා රෝහලේ පොරොත්තු ලේඛනයක් නැහැ 6571 කළ තියෙනවා. රිජ්ජේ ආර්ය ලමා රෝහලේ පොරොත්තු නැහැ 15880. එතකොට 2017 අවුරුද්දේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ පොරොත්තු ලේඛනයේ 5793 78157 කළ තියෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ 8750 46110 කරලා තියෙනවා. යාපනයේ ශික්ෂණ රෝහලේ පොරොත්තු ලේඛන නැහැ සියලු ශල්ලකර්ම සිදු කර ඇත. මහනුවර ශික්ෂණ රෝහලේ 5783 62853 කළ තියෙනවා. බදුල්ල මහ රෝහලේ 1287 තියෙනවා 24386. අනුරාධපුර ශික්ෂණ රෝහලේ 7603 තියෙනවා පොරොත්තු ලේඛනයේ 27744 කළා තියෙනවා. මාර්ගම අපේක්ෂා රෝහලේ පොරොත්තු ලේඛනයක් නැහැ 6404 කළා තියෙනවා. රිජ්ජේ ආර්ය ළමා රෝහලේ පොරොත්තු ලේඛනයක් නැහැ 15409 තියෙනවා. ගරු මන්ත්‍රීතුමා මේකේ මේ පොරොත්තු ලේඛනය කියන්නේ ජනවාරි පළවෙනිදා ඉඳලා වේටින් ලිස්ට් එකක් තියෙනවා. ඒක තමයි මේගොල්ලෝ එවලා තියෙන්නේ. නමුත් ඒ වේටින් ලිස්ට් එක අදට නැහැ. අදට මේ ශල්‍ය කර්මත් එක්ක ඉතා සුළු කාල පරිච්ඡේදයකට දැන් අඩු කරලා තිබෙනවා. එතකොට තුන ඔව් හතර ශල්‍ය වෛද්‍ය ඇතුළු සියලු විශේෂඥවරුන් පුහුණු කිරීම පශ්චාත් උපාධි වෛද්‍යායතන මගින් 2015 දී දෙගුණ කරා. දැන් වැඩේටි උනේ අපේ කාඩර් එකේ තියෙන මේක කාඩර් එකෙන් භාගයයි කියන්නේ. ඒ නිසා අපි මම මේ PGIM එකේ චයාමන් සහ සියලු බෝඩ් ඔෆ් ස්ටඩීස් චයාමන්ස්ලා ගෙනහැල්ලා කතා කරලා එකඟ කරගත්තා දෙගුණයක් කරන්න. දැන් ඒ අනුව දෙගුණයක් කරනවා. ඒ ප්‍රතිඵල හැබැයි එන්නේ තව දෙකක් විතර ගත වෙනවා. ශල්ලකර්ම සඳහා පොරොත්තු ලේඛනවල ඇතුළත් රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා හඳුනාගත් ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල්, පළාත් මහ රෝහල්වල ශල්‍ය වෛද්‍යවරුන් ගණන වැඩි කර ඇති අතර එම විශේෂඥතාවයන් සඳහා ඒකක දැනට සදානුමැති රෝහල්වල ඒකක ඇති කිරීමට කටයුතු යොදා ඇත. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවයේ උපරිමයෙන් ලබා ගැනීමට සේවා කාලයේ වසර 63 දක්වා දීර්ඝ කරන ලදී. එමෙන්ම ආෆ්ටර් බර්ත් සර්ජරි සංකල්පය යටතේ පස්වරු 4ට පසු ශල්ලකර්ම සිදු කිරීමට විශේෂ වැඩසටහනක් දියත් කර ඇත. ඒ වගේම ට්‍රාන්ස්ප්ලාන්ට් සර්ජරි මම එනකොට තියුනේ වකුගඩු විතරයි කරලා තියුනේ ලංකාවේ. ඒකත් අවුරුද්දකට 40යි. ගිය අවුරුද්දේ කරලා තියෙනවා 400 ගණන්. ඒ විතරක් නෙවෙයි අනිත් අවයව. ඒ කියන්නේ දැන් පළවෙනි වට පටන් කරගත්තේ අක්මාබද්දය. ඒක අද ජාතික රෝහල, උතුරු කොළඹ රෝහල, මහනුවර රෝහලේ කරනවා. අග්න්‍යාශ බද්දය කරා. එතකොට පාද බද්දය කරා, අත් බද්දය කරා, අන්තිමට හෘද බද්දය කරා. අවුරුදු 50ක් ගියා අපිට හෘද බද්දයක් කරන්නට 67න් පස්සේ 1967න් පස්සේ ඒකත් කරා. දැන් හෙට අනිද්දා තුන්වෙනි හෘද බද්ධ කිරීමත් කරනවා. එතකොට මේකේ ඇත්තටම මේකේ මේ ඒ වගේම ලියුකීමියා රෝගීන්ට ඇටමිදුළු බද්ධ කිරීම ආරම්භ කර අපේක්ෂා රෝහලේ දැන් රෝගීන් 70ක් 80ක් මෙතෙක් දුප්පත් සියලු දරුවන් මිය ගියා මේ ලියුකීමියා මයලෝමා රෝගවලින්. ඒකින්ද තමයි අපි ආරම්භ කරේ. සල්ලිකාර කට්ටිය ඔක්කොම ඉන්දියාවට ගිහිල්ලා ඒව ටික කරගත්තා. එනිසා අද සියලු දුප්පත් රෝගීන් ඒක ඒ ඇටමිදුළු බද්ධ කිරීම තුළ ලියුකීමියා සහ මේක දෙවැනි එක මම ආරම්භ කරනවා LRH එකේ. එතකොට තවත් ප්‍රමාණයක් වැඩි කරනවා. එතකොට සියලු තැලසීමියා දුප්පත් රෝගීන් මිය ගියා දරුවා. අද අපි තැලසීමියා සංකීර්ණය ආරම්භ කරනවා. ලංකා පුරාම තැලසීමියා සමීක්ෂණය කරනවා. අපි ළමයි පාසල් අවුරුදු 12න් ඉහළ හැම ළමයකටම කාඩ් එකක් දෙනවා තැලසීමියා තියුණේක. මොකද දෙන්නේ විවාහ වුණොත් විතරයි තැලසීමියා දරුවෙක් ඇති වෙන්නේ. ඒකේ තැලසීමියා සංකීර්ණය අපි ආරම්භ කරනවා. එන අප්‍රේල් වල අපි ආරම්භ කරනවා ශල්‍යකර්ම මහනුවර රෝහලේ තැලසීමියා වලට. ඒ වගේම දෙක ඒ රෝහල් වල සේවා අවශ්‍යතාවය පරිදි රෝහල් ප්‍රධානීන් විසින් ඒ වකවානු වලදී අමාත්‍යාංශයට ලබා දෙන ප්‍රමුඛතා ලේඛනය මත පදනම්ව වෛද්‍යවරුන් ලබා දීම සිදු කෙරේ.
එහිදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් විසින් අනුමත කර ඇති තනතුරු ගණන මත තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව පදනම් කර ගනිමින් ඒ රෝහල්වත පත්සාත් සීමා වාසික වෛද්‍ය නිලධාරී පත්කිරීම මගින් වෛද්‍ය නිලධාරීන් ලබා දේ. ඒ සඳහා පුරප්පාඩු ප්‍රසිද්ධ කර අයදුම්පත් සඳහා කැඳවා ජේෂ්ඨත්වයේ මත පදනම් වීම පත්වීම ලබා දෙන්නට අවශ්‍ය. මට අමතක වුණා ගරු මන්ත්‍රීතුමා කියන්න ලෝකේ පාදබද්ධ කිරීම කළා තියෙන දැන්ට පහයි. ඒකේ විදේශවල කරපු හතර දෙනාම මිය ගිහිල්ලා තියෙනවා. අද ලෝකෙම පාදබද්ධ කිරලා මිනිහෙක් ජීවත් වෙන්නේ ලංකාවේ විතරයි දැන් අවුරුදු දෙකක්. මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින සියලුම රෝහල්වල භාණ්ඩ හා උපකරණ පිළිබඳ සමීක්ෂණයක් සැලසුම් ඒකකයේ මගින් සිදු කර ඇත. මෙම අවසානයේදී හඳුනාගත් රෝහල්වලට ප්‍රමුඛතාවයක් ලබා දී භාණ්ඩ හා උපකරණ ලබා දීම තවදුරටත් විධිමත් කරනු ලැබේ. ඒ සමගම ඉහත සඳහන් රෝහල්වල පාසුකම් වැඩි කිරීම සඳහා විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇත. මහනුවර මහරෝහලේ ඇඳන් 305කින් යුත් සම්පූර්ණ පිළිකා ප්‍රතිකාර ඒකකයේ මහල් 12කින් යුත් ඉදිකිරීමේ 10 වන මහල් දැනට ඉදිකරමින් පවතී. මුළු වියදම මිලියන 1975යි. මිලියන 550ක් වියදමින් පහත උපකරණ ලබා ගැනීමට කටයුතු කර ඇත. ලීනියර් ඇක්සලරේටර්ස් 2යි, PET ස්කෑනර් 1යි, ගැමා කැමරා 1යි, බැංකින් තෙරපි 1යි. සැලසීමේ අටමිදුළු බද්ධ කිරීමේ වාට්ටු සංකීර්ණයක් මහල් 8යි. 2 වන මහල ඉදිවේ මිලියන 1200යි. බ්ලඩ් බැංක් එහි ඇතුළත් වී ඇත. 2019 අප්‍රේල් වන විට තැලසීමියා ඒකකයේ විවෘත කිරීම සැලසුම් කර ඇත. හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ මිලියන 650යි. මහල් 4ක 3 වල මහල ඉදිවෙමින් පවතී. ලබන අවුරුද්දේ අගෝස්තු මාස විවෘත කෙරේ. ජනාධිපති අරමුදලේ මහල් 7කින් යුත් නේවාසිකාගාරයක් රෝගී 50ක් සඳහා නිවාසගාගාර පහසුකම් සැපයීමට කටයුතු සිදු කරමින් තිබේ. වග්ගඩු රෝගීන් හට රුධිර කාන්දු ඒකකයක් ඩයලිසිස් මැෂින් 50කින් යුත් ජනවාරි මාසේ විවෘත කිරීමට නියමිත වේ. ශ්‍රී ලංකා යුද හමුදා ඉදිකිරීම කරයි මිලියන 175යි. මේ වන වියදම් කර ඇත. සම්පූර්ණ වියදම් මිලියන 200යි. මුදල ජනපති අරමුදලින් මැටර්නල් සුපර් සෙන්ටර් මාධ්‍යම පළාතට විශේෂ දරිසත්කාර ඒකකයක් මිලියන 250යි. 2019 වසරේ ජයිකා අරමුදලින් මහල් 10කින් යුත් අංග සම්පූර්ණ රසායනාගාරයක් ඉදිවෙනවා මිලියන 850යි. ජයිකා අරමුදලින් කැත්ලැබ් 3කුත් රජයේ අරමුදලින් 1කුත් ඇතුළුව කැත්ලැබ් 4ක් බිහි ඉදි කරනවා. මිලියන 1500කින් විශාල යුක්ත විශාල සංවර්ධනයක් 2019 වසරට සිදු කිරීම නියමතයි. මිලියන 350ක හෙද නිල නිවාසයක් ඉදිවෙමින් පවතින අතර ඩයලිසිස් යුනිට් හා සර්ජිකල් යුනිට් පුළුල් කර තිබෙනවා. ඒ වගේම ඔක්යුපේෂනල් තෙරපි යුනිට් 2018 ඩිසැම්බර් අවසන් වීමට ඒක නියමිතයි. ඒ වගේම ජාතික රෝහලේ එපිලෙප්සි තියටර් එක විවෘත කර වකුගඩු හා අක්මා බද්ධ කිරීම ආරම්භ කළා. OPDA සංකීර්ණයේ තට්ටු 9කින් ගොඩනැගිල්ල යුවාන් මිලියන 450ක චීනා ධර්ම නය ආධාර මත ඉදිවෙනවා. ඩයලිසිස් යුනිට් එක සකසා අවසන් කරලා තිබෙනවා. නයිට් ලැබ් එකක් වෙනම ආරම්භ කරලා තිබෙනවා. සම්පූර්ණ රෝහලම ආවරණය වන ෆයිබෝ ඔප්ටික් කේබල් සිස්ටම් එකක් සකස් කර මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් සකසා තියෙනවා. ඇක්සිඩන්ට් සර්විස් එක ඩිජිටලයිස් කරලා තියෙනවා. සම්පූර්ණ ඩිජිටල්කරණය කරලා තියෙනවා. ලැබ් MIS මැනේජ්මන්ට් ඉන්ටර්නෙට් සිස්ටම් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම මහල් 19කින් යුක්ත ශල්‍ය වෛද්‍ය සංකීර්ණයක් සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම මහල් 13කින් යුක්ත හෘද රෝග සංකීර්ණයක් දැන්ට සැලසුම් කරලා තියෙනවා ඉදිකිරීමට. කරාපිටිය රෝහල මහල් 10කින් යුත් වකුගඩු ඒකකයක් සහ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කර ඇති අතර ඒ 2019 ජනවාරි 8 වෙනි දින ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය. ළමා රෝග රෝහල් සංකීර්ණයක් ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කර ඉදිකිරීම සිදු කරමින් පවතී. මහල් 8කින් යුක්ත දන්ත වෛද්‍ය ඒකකයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1200ක් වෙන් කර ඇති අතර ඒ සඳහා ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් කර ඇත. මහල් 10කින් යුත් විශේෂිත ශල්‍ය ඒකකයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කර මේ වන විට ඉදිකිරීම ආරම්භ කර ඇත. රුපියල් මිලියන 80ක වියදමින් ස්ට්‍රෝක් යුනිට් එකක් ඉදිකිරීම සිදු වෙමින් තිබෙනවා. ප්ලාස්ටික් සර්ජරි ඩයලිසිස් යුනිට් හා හදිසි අනතුරු ඒකක සංවර්ධනය කර ඇත. රෝහලේ ඇතුළත විශේෂිත වෛද්‍ය ඒකක 10කින් වැඩි වී ඇති අතර එමගින් එම ඒකක සඳහා සියලු පහසුකම් සපයා ඇත. MRI CT වැනි යන්ත්‍ර අලුතින් මේ වෙනිදාත් රෝහල වෙත ලබා දී ඇත. ජෆ්නා හොස්පිටල් ඩෙවලොප්මන්ට් වර්ක්
ඕඩර් ප්ලීස් කරා එමෙතුමා තවත් දීර්ඝ විස්තර
ඉවරයි. ANE බිල්ඩින් 600 මිලියන් will be open in December 2018. Rehabilitation building million 530 million will be open in August 2019. Refurbishment of existing buildings 200 million has been done. Cardiothoracic building and maternity ward complex in planning stage. Nurses quarters 600 million has been opened. Cardiothoracic surgery started from August 2018. 60 surgery has been done. ඔව් ලිටල් හාට් ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු නාවික හමුදා වෙත පවර ඇති අතර ඉදිරිකිරීම් කටයුතු කරගෙන යාම සඳහා මෙම අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන 2018-2027 වෙනි දින පවරා දී ඇත. ඈ පැනනු නගී.
ලිටල් හාට් අරමුදල යටතේ කෙරෙන හමුදාව විසින් ඉදිකරන කටයුතු කිරීමේ ඒ වියදම තවත් කොපමණකින් අවශ්‍ය වී තිබෙනවාද එය සපයන්න මෙවර ආයවැයෙන් ඔබතුමා කටයුතු කරනවා.
මේ දැනට මිලියන 300ක් දීලා තිබෙනවා මුළු මුදලම රජෙන් වියදම් කරනවා.
අර ආයවැයෙන් මේ මුදල් දෙවෙනි ප්‍රශ්නය ඔබතුමා විසින් ඉටු කර තිබෙන කාර්යභාරය ප්‍රශංසනීයයි. ඒ ගැන විස්තර දුන්නාට පස්සේ අපි නිරුත්තර නෙවෙයි නිර්ප්‍රශ්න භාවයට පත් වී තිබෙනවා. නමුත් එක දෙයක් මම මතක් කරන්න ඕන. ICU වාට්ටුවේ ගාලු කරාපිටිය රෝහලේ එයා කන්ඩිෂනර් එක වැඩ කරන්නේ නැහැ.
නෑ ඒක
එයා කන්ඩිෂනර් එක වැඩ නොකර කාලයක් තිබුණා. රෝගීන් ඉතාලුකුව පාස්
ඔව් ඒක තිබුණේ ගරු මන්ත්‍රීතුමා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දන්නවනේ මේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට ගියාම තිබෙන බාධකය. ඒක නමුත් ඒව ඔක්කොම දැන් හරි ගස්සලා ඉවරයි.
ඔව් බොහොම ස්තුතියි. ප්‍රශාංක අට ගරු තුෂාර ඉඳුරි නමරසේන මන්ත්‍රීතුමා වාරි මාර්ග ජල සම්පාදන ආපදා කර්මණක අමාත්‍යමය රැසීමට ප්‍රශාංක 9 ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා දෙවෙනි රටේ ප්‍රශාංක 10 ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා ප්‍රශාංක 11 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යමය රැසීමට
අහනවා ගරු කතානායකතුමනි
එකක් සද්ද දෙකක් කල්
සත් ප්‍රශාංක 12 ගරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා
මහනුවර ගරු කතානායක
ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යමය රැසීමට
නියෝජක කතාමිනී උත්තර දෙනවා දයසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේ පළවෙනි A1 විශේෂයෙන් එවැනි මිල සූත්‍රයක් නොමැති වූද වෙළඳපොළ සිදුවන උච්චාවචනයන් හමුවේ බස් සේවා සඳහා එහි සියලු අංග නියෝජනය වන පරිදි පිරිවය සුචියක් සම්පාදනය කර ඇත. ඉන්ඩෙක්ස් එකක් ඒ කියන්නේ බස් රථවලට අදාළ අංගෝපාංග පිළිබඳ පිරිවය වෙනස් වීමද බස් සේවාවල ක්‍රියාත්මක වීමේ වියදම් වෙනස් වන ආකාරය දෙම සුචියෙන් පිළිබිඹු වන අතර බස් ගාස්තු ප්‍රසෝදනය කිරීම සඳහා මාර්ගෝපදේශයක් වශයෙන් මෙම නිර්ණායක භාවිතා කෙරේ. ඒ සඳහා පාදක කරගෙන ඇති වියදම් කොටස් 12 පාත පරිදි වේ. 1 ඉන්ධන, 2 සේවක පිරිස්, 3 තෙල් සහ ලිහිසි, 4 ටයර් ටියුබ්, 5 වායු සමීකරණ, 6 අලුත් වැඩියාවන්, 7 දිනපතා පොදු කාර්ය වියදම්, 8 මාසික පොදු කාර්ය වියදම්, 9 වාර්ෂික පොදු කාර්ය වියදම්, 10 ෂේවීම්, 11 ප්‍රාග්ධනය සඳහා පොලිය, 12 ව්‍යවසාය පිළිබඳ අවධානම. 2 කි මිල සූත්‍රය එහෙවත් සුචිය 2002 වර්ෂයේ හඳුනා දුනි. 3 ඔව් ඇමුණුම් 1 සහ 2 ඇමුණුම් 1 2 මම සභාගත කරනවා. 4 තිබේ ආ තිබේ ආ 2 ඔව් මෙම මිල සූත්‍රය හඳුන්වා දීමෙන් පසු 2018 වර්ෂයේ අගෝස්තු මාස වන විට 23 වරක් බස් ගාස්තු සංශෝධනය කර ඇති අතර ඒ අතරින් ඉන්ධන මිල වැඩිවීම පමණක් සලකා පහත් සඳහන් අවස්ථාවලදී බස් ගාස්තු සංශෝධනය සිදු කර ඇත. වර්ෂයේ 2002 බස් ගාස්තු අඩු කරලා තියෙනවා 102.5%කින්, 2004 බස් ගාස්තු වැඩි වෙලා තියෙනවා 105%කින්, 2008 බස් ගාස්තු වැඩි වෙලා තියෙනවා 104.5%කින්, 2008 නොවැම්බර් බස් ගාස්තු අඩු වෙලා තියෙනවා 11.6%කින්, 2009 ජනවාරි බස් ගාස්තු අඩු වෙලා තියෙනවා 104.3%කින්, 2015 බස් ගාස්තු අඩු වෙලා තියෙනවා 108.2%කින්. 3 2002 වර්ෂයේ හඳුන්වා දී දැන්ට පවතින මෙම මිල සූචිය වර්තමානයේ ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව විසින් මේ වන විට ගාස්තු ප්‍රතිපත්තිය සංශෝධනය සඳහා අදාළ දත්ත රැස් කිරීමට උපදෙස් දී ඇත. 4 එම සංශෝධිත මිල සූත්‍රය 2018 වසර අවසන් වීමට ප්‍රථම හඳුන්වා දීමට නියමිතය. ඈ පැනනෝ නගී.
ගරු නියෝජක කතානායකතුමනි අපේ ස්තුතිවන්ත වෙන ඔබතුමාට. මම පළවෙනියෙන් අහන්න කැමතියි මේ දැන් මේ පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩිවීමත් එක්ක පාසල් වෑන්වල මිලත් වැඩි කරන්න අවශ්‍ය කරන කටයුතු ටික ලෑසි කරලා තියෙනවා. ඉතින් ඔබතුමාලට මම අහන්න කැමතියි මේ මොකද හේතුව දැන් මේ ඊයේ නියෝජක කතානායකතුමනි ප්‍රවෘත්ති බලනකොට 225 දෙනාටම හෙන ගහන්න කියලා තමයි මිනිස්සු ඉල්ලන්නේ. ඉතින් ඒක ගිලා බහින්දිකවා මේ පාර්ලිමේන්තුව ගිලා බහින්දි කියනද මේක පුදුම ප්‍රශ්නයක්. දැන් මේ 225 මේකට වක් කියන්න ඕනේද මොකද්ද කියලා අපිට ප්‍රශ්නේ තියෙන. මොකද මෙහෙම බයිනකොට මේ 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 අපි අපි සාප කරන්නේ අපිට මේ සියලු දෙනාට. මේ ඉතින් ඒක නිසා මම ඔබතුමායන් අහන්න කැමතියි මේ පාසල් වෑන් රථ සම්බන්ධව දැන් ඔවුන් වැඩි කරන්න හදනවා මේ ගාස්සුව. දැන් එතකොට මේ ත්‍රිවිධ රථ තව රුපියල් 10කින් වැඩි ගන්න හදනවා මේ ක්‍රියාදාමයත් එක්ක. ඉතින් මම දැක්ක ඒ කැමතිරේ කියලා දිනවා පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා මේ තෙල් මං හිතන්නේ ඒක වතුර කියලා හිතී දැන දැන් එහෙම කිව්වේ. කෙසේ වෙතත් මම ඔබතුමායන් අහන්න කැමතියි මේ පාසල් වෑන් රථ කොහොමද මේ වැඩි කිරීම සම්බන්ධව ඔබතුමාලා යම් නිර්ණායකයක් හදලා තියෙනවද නැත්නම් ඒකේ ක්‍රියාදාමයේ මොකද්ද?
මේවර ඩීසල් මිල වැඩිවීමක් වෙලා නැහැ. කෙසේ වෙතත් පාසල් වෑන් රථ ලංකාවේ 45,000ක් පමණ තියෙනවා. අපි ඒක නියාමනය කිරීම සඳහා මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේවර වැඩිවීමක් නැති නිසා මං හිතන්නේ ඔවුන් ඒක වැඩිවීමක් කරන එකක් නැහැ. කෙසේ වෙතත් අපි ඒ සංගම් සමග සාකච්ඡා කරනවා මොකක්ද මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කියලා. මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි විශේෂයෙන්ම අපි සාකච්ඡා කරගෙන යනවා මේ විදිහට දිගින් දිගටම ඉන්ධන මිල වැඩි වෙන්න ගියොත් මේ ලෝක වෙළඳපොලේ තත්ත්වය අනුව අපි යම්කිසි සහනාධාරයක් මේ ප්‍රවාහන සඳහා දෙන්න පුළුවන්ද කියන එකත් අපි මං ඇමතුමත් එක්ක සාකච්ඡා කළා. පොදු ප්‍රවාහනය සඳහා සහ මෙවැනි දේවල්ට යම්කිසි සහනාධාරයක් දෙන්න පුළුවන්ද කියලා ජනතාවට මේ බර ඇති වෙන්නේ නැති වෙන්නේ. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරගෙන යනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේකත් එක්කම මේ IOC එකේ මිල වැඩි කරලා තියෙනවා. ඒගොල්ලෝ මේ දැන් සාමාන්‍ය ඩීසල් සාමාන්‍ය අපේ සිබෙට්කෝ මේ ෂෙඩ්ස් වල මෙයා වුණාට මේ අමුතුම මෙතන ඉන්න නිසා. එතකොට මේ IOC එක වැඩි කරලා තියෙනවා. දැන් ඒකත් එක පැත්තකින් බලපානවා. ඊළඟට භූමි තෙල් රුපියල් 20 ගන්නකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මොකක් හරි
මේවර මේ 10 වෙනිදා වැඩි වීමේදී භූමි තෙල් සහ ඩීසල් වැඩිවීමක් කළේ නැහැ. මොකද ඒ විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව ගැන හිතලා තමයි රජයේ ඒකත්තේ කළේ. මොකද භූමි තෙල් දුගී ජනතාව භාවිත කරනවා. ඒකින්ද ඒක වැඩි කළේ නැහැ සහ ඩීසල් වැඩි කළේ නැහැ. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක දිගින් දිගටම වැඩි වෙනවා නම් අපි මේ පිළිබඳ ඒ සඳහා සහනාධාරයක් ලබා දීම පිළිබඳව සාකච්ඡා කරනවා.
බොහොම ස්තුතියි. ඔව් දැයිසේ ජැක්සන් මන්තම
ඔව් ඒකත් එක්ක මම ඔබතුමායන් අහන්න ඇදුවේ දැන් මේ අපේ මේ තියෙන බස් වලට විශාල වශයෙන් භූමි තෙල් දානවා දාලා තමයි දුවන්නේ ඒ ඔව් ඒ විතරක් නෙමෙයි ඔබතුමාට මම කියන්න කැමතියි මම මේ මේ අද සාමාන්‍ය කෙලින් යන බස් රථය හිටපු ගමන් ඇවිල්ලා අනිත් බස් රථයේ ඉස්සරහින් ගහනවා එකපාරට කරකෝලා ඒකට කරන්න හේතුව තමයි අර බස් රථයේ උක්කානම ඇතුලේ හයි කරලා තියෙනවා පවර් ස්ටියරින් කෑල්ලා ඉතින් ඔබතුමා මොකක් හරි වැඩපිල්ලක් හදනවද මොකද මේ කෙලින් යන බස් රථයේ මේ කෙලින් යන විදියට හදා ගන්න පුළුවන් වැඩපිල්ලක් අපිට මේ මේ බස් රථවල හැම එකේම මේ මේ පවර් ස්ටියරින් එක දාලා ඉතින් අපේ ඇඟ උඩින් දාලා තමයි මේගොල්ලෝ මෙහෙම එක තනි අතට කපන්නේ ඉතින් මේක සම්පූර්ණ නියෝජ්‍ය කතානායකතුමා මේක විශාල ප්‍රශ්නයක් කියලා තියෙන්නේ
ගරු ඇමතුමා
ඒ නිසා බස් එක කෙලින් යන්න පුළුවන් විදියට
ගරු ඇමතුමා අශෝක අබේසිං ඇමතුමා
තනකට ඒ පිටුමා එතුමා දරුවත් කරේක පිළිබඳ අපි සොයා බලනවා දයසේ දයසකට ඇමතුමා මට දැසි දැසකට මන්තුමා මේ විශේෂයෙන් මම මේ අවස්ථාවේදී ප්‍රකාශයක් කරන්න ඕනේ ඔබතුමා මේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී කෙනෙක් නිසා ඔබතුමාගේ ප්‍රදේශියත් අයිති වෙන කටුපත කුරුණෑගල අපි ඒකාබද්ධ සේවයක් ඇති කළා මෙතෙක් කල් තිබුණේ කටුපත කුරියපිටියේ බස් තිබුණ නැහැ කටුපත කුරුණෑගල පමණයි ඒකාබද්ධ සේවයක් ඇති කළා කුරුණෑගල සහ කටුපත අතර දැන් විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නගර අධිපතිවරයෙක් ඉන්නේ කුරුණෑගල එතුමාගේ සම්බන්ධ බස් රථ දෙකකට පමණක් මේක කැමති නැති නිසා බස් කුරුණෑගල බස් නැවතුම්වලට ඒ බස් රථ ඇතුල් වීම තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකා ගමනාගමන මණ්ඩල සහ පුද්ගලික බස් රථ ඒකාබද්ධ සේවයට ආйти. අර බස් රථ දෙක හෝ තුන විතරයි බස් නැවතුම් වලට ඇතුළත් කරන්න දීලා තියෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා අපි එකතු වෙලා මේ පිළිබඳ කරන්න ඕනේ මේවැනි වැඩ කරන එක ඉතාම අසාධාරණයි. මම මේ රටේ ජනතාවටත් මේ කියනවා ඒ විශේෂයෙන්ම නගරාධිපතිලා තනි බලය පාවිච්චි කරලා ඒකාබද්ධ කාලසටහන කරපු කුරුණෑගල මේ කුලියපිටිය බස් සියල්ලම නතර කරලා බස් නැවතුම් වලට ඇතුළත් වෙන්න කරන්න දෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා බොහොම ස්තුතියි නෑ 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 අවස්ථාව දෙන්න බෑ ගරු මන්ත්‍රීතුමා මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා අවසාන
කාර්යය සුදුයන් දෙනවා මේ ක්‍රියාදාමයේ ගැනීම සම්බන්ධව මම ඔබතුමාගෙන් ඉල්ලනවා දැන් පළාත් සභාව ගොඩක් විසිරීගෙන යන්නේ ආණ්ඩුකාරවරු එක්ක හරි සාකච්ඡා කරලා මේ ඒකාබද්ධ කාලසටහන ලංකාව පුරා ක්‍රියාත්මක කරන්න කරුණාකරලා කොහොම හරි මේ වැඩේට අත ගන්න අපිට දෙන්න පුළුවන් සහයෝගය මම දන්න මම නම් දෙනවා.
හරි බොහොම ස්තුතියි.
ඔත් කියන්නේ මේ වගේ
ප්‍රශ්න අංක 13 ගරු මොහම්මද් නසීර් මන්ත්‍රීතුමා අග්‍රමාත්‍යතුමාගෙන් ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යම නැසීමට ප්‍රශ්න අංක 14 ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා දෙවැනි මාතය ප්‍රශ්න අංක 8 ඉඳුනිල් අමරසේන මන්ත්‍රීතුමා කවුරු හරි ගරු මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රශ්න අහනවාද
අනන්
ප්‍රශාංකට
සභාගත කරනවා
ප්‍රශාංක 9 ගරු මයන්ත දිසානායක මන්ත්‍රී මාගේ ප්‍රශ්නේ කවුරු හරි මන්ත්‍රීවරයෙක් අහනවාද මේ ප්‍රශ්නේ
අති දෙකක් කල්ලිලා තිබෙනවා
ප්‍රශාංක 10 ගරු ඉෂාක් රහමන් මන්ත්‍රී මාගේ ප්‍රශ්නේ කවුරු හරි ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද මේ ප්‍රශ්නේ
විද්‍යාත්මකව වහනවා
ඔපිදස් මන්ත්‍රීතුමා
සභාගත කරනවා
ගරු මොහම්මද් නසීර් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද
ඒක සති දෙකක් කල් ඉල්ලනවා
ගරු බිමල් රත්නායක මන්ත්‍රීමාගේ ප්‍රශ්න අංක 14
මම අහනවා සභාගත කරනවා
බොහොම ස්තුතියි ප්‍රධාන කටයුතු ආරම්භයේ සමාවෙනවා sorry අමාත්‍යංශ නිවේදන ගරු කනිත් තේල නීති තම්පත් සංවර්ධන අමාත්‍ය ගරු අජුන රණතුංග මන්ත්‍රීතුමා ඇමතුමා
ගරු නියෝජක කතානායකතුමනි අම්බදිසානායක මන්ත්‍රීතුමා ඊ අහලා තිබුණ ප්‍රශ්නෙට අද පිළිතුරු ලබා දෙන්න තිරිකුණාමලයේ ටැංකි සංකීර්ණය ගැන තිරිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ 2018 7/13 වෙනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් 2018 8/7 වෙනි දිනදී අමාත්‍ය මණ්ඩලයේ රැස්වීමේදී සලකා බලා පහත පරිදි ප්‍රතිපත්ති තීරණ කරගෙන ඇත. පහළ කොටසේ පිහිටි ටැංකි සංකීර්ණයේ තිබෙන ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් දැනට භාවිත කරන ලබන ටැංකි 15 අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන කාල සීමාවකට යටත්ව ලංකා ඉන්දියන් ඔයිල් PLC සමාගම විසින් භාවිත කිරීමට මේ සමාගමට බලය දීම. තිරිකුණාමලයේ ඉහළ කොටසේ පිහිටි සංකීර්ණයේ තිබෙන ටැංකි 85 ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව සහ ලංකා ඉන්දියන් IOC සමාගම ඒකාබද්ධව සංවර්ධනය කිරීම උදෙසා ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව හා ලංකා ඉන්දියන් ඔයිල් PLC සමාගම අතර උප සමාගමක් පිහිට වීම. 3 ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව විසින් ප්‍රමුඛත්වය දරන 15 ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි 16ක් ඒකී උප සමාගම විසින් සංවර්ධනය කර ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව වෙනුවෙන්ම භාවිතය සඳහා බාර දීම. තිරිකුණාමලයේ ඉහළ කොටසේ ටැංකි සංකීර්ණයේ තිබෙන ඉතිරි ටැංකි 69 අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලබන කාල සීමාවකට යටත්ව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ ඒකාබද්ධ ව්‍යාපාරික අයිතියක් වශයෙන් එකගත්වය මත ඒකී උප සමාගම විසින් සංවර්ධනය කර බාර දීම. තිරිකුණාමලයේ 15 සහ ඉහළ ටැංකි සංකීර්ණයේ පිහිටි ඉඩම්වල අයිතිය දැනට ඇති පරිදි ශ්‍රී ලංකා රජය වෙත තබා ගැනීම. තිරිකුණාමලයේ 15 සහ ඉහළ ටැංකි සංකීර්ණයේ පහසුකම් පිළිවෙලින් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට හා 5/2 වන ඡේදයේ සඳහන් පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව සහ ලංකා ඔයිල් PLC සමාගම අතර ඒකාබද්ධ ස්ථාපින කිරීම නියමිත උප සමාගම බදු දීම පිණිස නව ගිවිසුමක් ගරු නීතිපතිතුමාගේ අනුමැතිය යටතේ අත්සන් කිරීම සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව විසින් 2003 පෙබරවාරි 7 වෙනි දින අත්සන් කරන ලද ගිවිසුම ඒකී නව ගිවිසුමක් දිනේ සිට අහෝසි කිරීම 2 එවැනි තීරණයක් ගෙන නොමැත අදාළ නොවේ 4 මෙම තෙල් ටැංකි සංකීර්ණයේ පිහිටි ඉඩමේ අයිතිය ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව සතුව නොමැති අතර එම අයිතිය ශ්‍රී ලංකා රජය සතු බව නීතිපති විසින් පැහැදිලි කොට ඇත එයින් ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාවට පවරා ගැනීම සම්බන්ධව ප්‍රතිපත්ති තීරණයක් රජය විසින් ගනු යුතුය ගරු නායකතුමනි අපි මේ කාරණාව 2002 තමයි මේ ගිවිසුම ගහලා තියෙන්නේ මේ ගිවිසුමේ බදු ගිවිසුම කරලා නැහැ නමුත් මෙතරම් කාල සංවර්ධනය කරලා නැහැ මේ ටැංකි ටික ආරක්ෂා වෙලා තියෙනවා ඒ කාලේ මේ ඉන්දියන් ඔයිල් සමාගමට ලබා දීමෙන් අපි මේ ටැංකි ටික අපි පරීක්ෂා කරලා බලද්දි මේ ටැංකි දැනට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ ඒක හින්දා තමයි අපි තීරණය කරගත්තේ අපිට එකක්වත් නැති ටෙල් ටැංකි 16ක් අපි අරගෙන ඒව සංවර්ධනය උපසමාගම් මගින් සංවර්ධනය කළා අපිට මුදල් නැති හින්දා ඒ අරගෙන සංවර්ධන කටයුතු වලට යන ඉතින් මම විශේෂයෙන්ම අමාත්‍ය දිසානායක මන්ත්‍රීතුමාට ස්තුති වෙනවා. ඒ වගේම ඔබතුමාලට කියන්න ඕනේ මේ බොරු ප්‍රචාරය කරන්න එපා. ඊයේත් මම දැක්කා මාධ්‍ය මටත් ගහලා තිබ්බා ජාතික ඇඳුම අඳින මේ රට ගැන කතා කරන එක්කෙනෙක් මෙව්වා හොරෙන් ගෙදෙනවා කියලා. මේව හොරෙන් දීලා නැහැ. අපිට අයිතියක් නැති දෙයක් අපි ලබාගෙන තියෙනවා. මං කවදාවත් මම ජාතික ඇඳුම ඇඳගෙන තමයි හැමතැනම ඉන්නේ. මං මෙහෙ ඉඳ ඇඳගෙන කලිසම් ඇඳගෙන යන කෙනෙක් නෙමෙයි. ඒ වගේ මඩ ව්‍යාපාර බොරු ව්‍යාපාර කරන්න එපා කියලා ඔබතුමාලා ඔය ඔබතුමාලගේ මන්ත්‍රීවරයෙක් මගෙම ඉස්කෝලට ගිය මන්ත්‍රීවරයෙක් ඉතාම නරක විදිහට මාධ්‍ය සාකච්ඡාවක් කියලා තියෙනවා. මේ වගේ බොරු ප්‍රචාරය කරන්න එපා. මොකද ඒකේ විනාශය වෙන්නේ මේ රටට. මේ පාවිච්චි කරන්න බැරි ටැංකි ටිකක් අපිට ලබාගෙන කරන්න හදනකොට ඒකට විරුද්ධ වෙන්න එපා, කුහක වෙන්න එපා කියන ඉල්ලීමත් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
නෑ නෑ මට ඒකට ඉඩ දෙන්න බෑ ඔබතුමාට. බොහොම කනගාටුයි.